ඉළඟට ගරු අමාත්‍යන්ත නිවේදන ගරු නීතිය සාමේ දක්ෂිණ සංවර්ධ අමාත්‍ය ගරු සාගර රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, 23-2 යටතේ අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මගින් පෙබරවාරි 22 වැනිදා අහපු ප්‍රශ්නයක්. මම ඊට පසු දිනේ පිළිතුරු දෙන්න හැද ඔබතුමා හිටියේ නෑ. එනිසා අද දින මේකට කාලෙ වෙන් වෙලා තියෙනවා. වාර්තාව ඉතාම දිගයි. මම මේක සභාගත කරන්න මම මේක කෙටියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ගරු කථානායකතුමනි, මුලින්ම මේක කියවෙන්නේ ඇසින් දුටු සාක්ෂි නෑ. ඉතින් මෙතන සාක්ෂි කවුරුත් මේක වුණා මං කතාව කියලා ඉන්න. මොකද මේ දිගයි, ඔබතුමා මැදදි පැන්නොත් මට කතාව පටලැවෙයි. මම පැහැදිලි කර ලියුණාට පස්සේ
නෑ ඔතුමා ගෙතෙමින් කියන්නේ. ඊට පස්සේ
සමීර සේනාරත්නට වෙඩි තිබ්බ එකකට සාක්ෂි නෑ, ඇසින් දුටු සාක්ෂි නෑ. ගරු කථානායකතුමනි, මෙතන ඒත් ඊට පස්සේ සිද්ධිය ළඟට ආපු බොහෝ දෙනාගේ සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. අවසානයේ දැන් මේ අහන්නේ සයිටම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය කවරේද? ඉතින් ওই සාක්ෂිවල සටහන් ඔක්කොම පොලිසිය දීලා තියෙනවා. අවසානයේ කියනවා, ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය විසින් තවදුරටත් විමර්ශන සිදු කරන අතර මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී මෙම සිද්ධියට අදාළව වෙඩි තැබීමට භාවිතා කළා කියන ගිනි අවි දෙකක් ඒ සඳහා පැමිණීමට භාවිතා කර ඇති බවට සැකකර සහිත යතුරු පැදියක් හා එම ගිනි අවි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එසේම 2017-03-06 දින මෝසමක් ගොනු කර කඩුවෙල මහේස්ත්‍රාතුසාවි නඩු අංක B 236/17 PC දරන නඩුව සඳහා වැඩිදුර වාතාවක් ගොනු කරමින් දුරකථන වාර්තාද ලක්මාල් විලත්ගමුව යන අය විසින් වාණිජ බැංකුවල ගිණුමක් පවත්වාගෙන යමින් ගනුදෙනු සිදු කරන්නේද යන්න පරීක්ෂා කිරීමට රජයේ සහ පෞද්ගලික වාණිජ බැංකු මගින් වාර්තා කැඳවීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන විමර්ශන සිදු කරමින් පවතී. එසේම මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකරනු ලබන ලක්මාල් විලත්ගමුව සහ සුසිල් උදය කුමාර යන අයවලුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති. දෙවැනි ප්‍රශ්නය හන්නේ, එමගින් මේ දක්වා සොයාගෙන ඇති කරුණු කවරේද? දීර්ඝ සටහනක් තියෙනවා. ගරු කථානායකතුමනි, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශයේ ස්ථානාධිපතිතුමාට 21 පෙබරවාරි 2021, මේ සිදුවීම වුණේ 6 වෙනිදා පෙබරවාරි 2021, දුරකථන ඇමතුමක් ඇවිල්ලා කියනවා මේ සයිටම් එකේ විධායක අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීමට සම්බන්ධ කෙනෙක් ගැන තොරතුරක් දීලා තියෙනවා. එයාගේ නම දීලා තියෙනවා, ලිපිනේ දීලා තියෙනවා. තිලූ නොහොත් තිලාන් කියලා කෙනෙක්. මේ තිලාන් හොයලා බලද්දී සිද්ධියට පස්සේ දවසක 14 වෙනිදා පොලිසියෙන් හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙනල්ලා මහර බන්ධනාගාරේ රිමාන්ඩ්ගත කළා තිබ්බා. එතුමාව ප්‍රශ්න කරද්දී එතුමයි වෙඩි තිලු කියන කෙනා ප්‍රශ්න කරද්දී තියා කියලා තිනවා එයා තමයි වෙඩි තිබ්බේ. එයාත් එක්ක තව ටීනා කියලා කෙනෙකුත් ගියා කියලා. තවදුරටත් ප්‍රශ්න කරන් යද්දී එයා පස්සේ කියලා තියනවා එයාට කොටිකාවත්ත ප්‍රාදේශ සභාවේ රියදුරු කෙනෙක් හැටියට වැඩ කරන සුසිල් කියලා කෙනෙක් ඇවිල්ලා කතා කරලා කිව්වා කියලා, මේ වෙඩි තැබීම එයා කරා කියලා බාර ගන්න කියලා එයාට 1,05,000 දෙනවා කියලා. ඊට පස්සේ පස්සේ දිනක ලක්මාල් විලත්ගමුව, මේ ලක්මාල් විලත්ගමුව කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරේ, කඩුවෙල ප්‍රාදේශ සභාවේ. එයයි මේ සුසිල් කියන කෙනයි මුතුරාජවෙල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රාජකාරී කරන අධිකාරී ශාමිකර ශ්‍රීමාල් පෙරරා කියන කෙනාගේ නිවසේදී පුරුදු කරා, පුහුණු කරා මේ වෙඩි තැබීම බාර ගන්න කියලා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ලක්මාල් විලත්ගමුව කියන හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයයි මේ සුසිල් කියන රියදුරුයි දෙන්නම අපිට තාම හොයාගන්න බැරුව ඉන්නේ. අපි ඒ විමර්ශන කරගෙන යනවා. අපේ මන්ත්‍රීතුමා අහනවා තුන්වෙනි එකේ සිදුවීමට සම්බන්ධ සැක සහිත තත්ත්වයක් ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා නිවැරදිද? මේ වනතෙක් මෙම සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තා ලැබී නොමැති බැවින් සහ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් විශේෂයෙන් අර පුද්ගලීන් දෙදෙනා ඉතා වැදගත් ඒ අය අපිට තාම අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙනවා අපි උත්සාහ කරනවා මේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මට කිසිවක් තාම ප්‍රකාශ කරන්න බෑ කරු කතානායකතුමනි හතර මෙම පරීක්ෂණ කඩිනමින් අවසන් කර සිදුවීම පිළිබඳ සත්‍ය තත්ත්වය රට හමුවේ තබන්නේද මෙම සිදුවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධ්‍යක්ෂකගේ අධීක්ෂණයේ යටතේ වැඩිදුර විමර්ශනය සිදු කෙරමින් පවතින අතර ඊට අමතරව මුල් ඒරියාව පොලිස් ස්ථානය වෙත කර ඇති පැමිණිල්ලට අදාළව බලාපොරොත්තු අංක 15/2017 යටතේ එම පොලිස් ස්ථානය මගින් සිදු කරන ලද විමර්ශනයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තාවද ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. එසේම මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කරන ලබන විමර්ශනයට අනුව අනාවරණය වී ඇති තොරතුරු මත පෙර සඳහන් සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු ලබාගෙන අදාළ ප්‍රකාශ සටහන් කර සිද්ධියට අදාළ නියම සැකකරුවන් උපමාව අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් අවසන් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලබන අතර මෙම සිද්ධියට අදාළ සත්‍ය තත්ත්වය පිළිබඳ හෙළි කරනු ලැබේ.
ගරු අනුකුමාර මහත්මයා අපි විවාදයක් කරන්න බෑ. නමුත් දැන් එතුමා කියන පැහැදිලි කිරීමත් එක්ක බලලා ඊට පස්සේ වාර්තා බලලා දැන් ඔයිටලා කියන්නේ ඒකත් පහසු වෙන්න.
ගරු කතානායකතුමනි මේක පුද්ගලික ගැටුමක් හරි පුද්ගලයන් අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක් හරි මේ තරම් ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. මෙතන ගරු කතානායකතුමනි සයිටම් ආයතනයට විරුද්ධව යම් උද්ඝෝෂණ ප්‍රචාරක ක්‍රියාවලිය සිද්ධ වෙනවා විශේෂ මන්ත්‍ර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන ව්‍යාපාර විසින් එවැනි තත්ත්වයක් ඇතුලේ තමයි එහි විධායක අධ්‍යක්ෂකවරයාට මෙම වෙඩි තැබීම සිද්ධ වෙන්නේ. ඒ වෙඩි තැබීමෙන් පසුව මා දැක්කේ කමාත්‍යවරයෙක් ඔබතුමාලගේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා මේ ඉතා භයානක තත්ත්වයක් මේ වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැතුව නියපොත්තෙන්ම කඩනවා ඒ වගේම ඔබතුමාගේ මන්ත්‍රීවරයෙක් වෙන මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා මේ වර්ධනය වෙමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දක්වා මෙම ඝාතනයන් එන්න පුළුවන් ඒ නිසා මේක වැළැක්විය යුතුයි කියලා ඒ නිසා එම අදහස්වල තිබුණ අන් කවරක්වත් නෙවෙයි මෙම වෙඩි තැබීමට සයිටම් ආයතනයට එරෙහි වන්නන්ගේ සම්බන්ධයක් තියෙනවා යයි කියලා හුවා දක්වන්න. ඒ නිසා ගරු කතානායක එක භයානක තත්ත්වයක්. ඒ කියන්නේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් යනකොට ඒ උද්ඝෝෂණ අනික් පාර්ශ්වයට වෙඩි තබා නිහඬ කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් තිබෙනවා යයි කියලා අර්ථ නිරූපණය කිරීම සඳහා මෙම තත්ත්වය උපයෝග කරගෙන තිබුණා. මීට පෙරත් ගරු කතානායක අපි අත්දැකීම් දැකලා තිබෙනවා වෙනස් දේශපාලන උවමනාවන් වෙනුවෙන් මෙවැනි ඝාතනයන් සිදු වෙච්ච ඉතිහාසයේ 1973 කළු ජූලි වුණත් එහෙමයි. ඒක නිර්මාණය කරලා දේශපාලන ව්‍යාපාර තහනම් කරලා වෙන තත්ත්වයක් වර්ධනය වුණා. ඒ නිසා මේක ඉතාමත් භයානක තත්ත්වයක්. ඒ නිසා රස පරීක්ෂකගේ සුපුරුදු අර එන ලැයිස්තුවේ ඉන්න පිළිවෙලට මේ වාර්තාව ගන්න නැතුව මේ කඩිනම් කොට දැනට එලිදරව් වී තිබෙන තොරතුරු අනුව මාධ්‍ය වාර්තා කළ තිබෙන තොරතුරු අනුව කරපු කතානායකතුමනි එම සමීර සේනාරත්න කියන පුද්ගලයා විසින්ම සැලසුම් කරලා තමන්ට එල්ල කරන ලද ප්‍රහාරයක් කියන එක පිළිබඳව මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. මා දන්නේ මාධ්‍ය වාර්තා සිය 100ක් කුමක්ද කියන්නේ. හැබැයි දැන් එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එහෙමනම් මෙය හරියට නිවැරදි පරීක්ෂණාර හොයාගත්තේ නැත්නම් රටේ වෙනස් තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයක් දක්ව මේක වර්ධනය වීම ඉඩ කඩ තිබුණා. ඒ නිසා ඔබතුමාගේ මා කියන්නේ ඉතා පැහැදිලිව. මෙම කුමන්ත්‍රය ඉතා පැහැදිලිව මේ පාර්ලිමේන්තු මැදිරත් කළ යුතුයි.
කර හැමතිතුමා එනවා කියන්නේ අවධානය යොමු කරන්න ගරු
සභානායකතුමනි මෙතන සැකකරුවන් දෙන්නෙක් හොයාගන්න ඉන්නවා. එක්කෙනෙක් අර ලක්මාල් විලත්ගමුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු කඩුවෙල ප්‍රාදේශ සභා මන්ත්‍රී. අනිත් එක්කෙනා සුසිල් කියලා අර රියදුරු කොටිකාවත්තේ ප්‍රාදේශ සභාවේ. ඒ දෙන්න අපි හොයාගන්නවා ගරු කතානායකතුමනි. මං හිතන්නේ ඒ සැකකරුවන් දෙදෙනා සොයාගත්තම මේ විමර්ශන කටයුතු අපිට නිම කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඔබතුමා සැකයක් තියාගන්න එපා. පොලිසිය විමර්ශන කටයුතු නිවැරදිව
සිදු කරයි. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. ඊළඟට ගරු සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳාම් මැතිතුමා, ගරු මලික් සමරික්ක මැතිතුමා.
Honorable Speaker, this is in relation to Honorable Douglas Devanand's question. First of all, we have not received any proposal with regard to establishing a Coca-Cola production factory in Sri Lanka. Even if we do receive such a proposal, we will ensure that the environmental impact assessment study is undertaken before approval is given.
Yeah. Is that all, Honorable Minister?
Yeah, that's all. I had the question that he has asked, that's why I'm replying that.
Thank you. Pradhan Gadu RM, you know, Panath Kedumpa, Piligani, Piligani, Dhanundima, Garu Agama, ගරු විමල් විරාජ් මහත්මයා
ගරු කතානායකතුමනි, මා ගිය පාර්ලිමේන්තුවාරෙත් ඊට පෙරත් ඔබතුමාගෙන් විමසා සිටියා. මෙම පාර්ලිමේන්තුවේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු පස් දෙනාට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් හැටියට ඒකාබද්ධ විපක්ෂය තුළ කටයුතු කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන ලෙස කරුණාකරලා ඔබතුමා මේ අදවන විට ඒ බව තීරණය අපට දැනුම් දෙන බව තමයි මාධ්‍ය මගින් පළවෙලා තිබුණේ. මයිතා කාරුණික ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ පිළිබඳ තීරණය දැනුම් දෙන්න කියලා.
ගරු විමල් විරාසමැතිතුමා, අද සවස 3:00 අද පක්ෂ නායකගේ රැස්වීමක් තියෙනවා. ඒ වගේම සන්ධානය මේ ගැන යම් යම් අදහස් ඉදිරිපත් කර තියෙනවා. සාකච්ඡා කරලා අපි හෙට දැනුම් දීමට කටයුතු කරනවා. බොහොම ස්තුතියි
ගරු කතානායකතුමනි. මම නැවතත් ඔබතුමාට මතක් කරනවා සන්ධානය
හරි
දක්වන මතානුව අපේ ස්වාධීනත්වයේ ඉරණම තීරණය කරන්න එපා.
මට කාටවත් කන් දෙන්න ඕනේ නෑ. ඒක හරි. ඒක තීරණේ මම එහෙම ගන්න ගරු.
ඒ වගේම මේ දැන් සෑහෙන කාලයක් තිස්සේ අපි මේ කරන ඉල්ලීමට වඩා වැඩියෙන් කන් දෙන්න කියලා මම ඔබතුමාගෙන්
හොඳයි
නැවතත් ඉල්ලා හිටිනවා.
හොඳයි හෙට වෙනකන් ඉන්නකෝ ගරු මන්ත්‍රී ගරු.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඔබතුමාට ලිපියක් එවලා තියෙනවා. දැන් මාස ගණනාවකට කලින් ඔවුන්ගේ බැඳියාව තිබෙන්නේ ශ්‍රී ලංකාන් දහපක්ෂ සම්බන්ධ මන්ත්‍රීවරුන්ට පමණයි කියලා. ඒ ලිපිය ඔබ හමුවේ තියෙනවා.
තවත් ලිපියක්
අපේ පක්ෂ වල මන්ත්‍රීවරුන්ට ඒ බැඳියාව නැහැ කියලා. ඉතින් ඉතා පැහැදිලිව ගරු විමල් විරමංස මැතිතුමා නගන කාර්යයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඇතුළු අනිත් පක්ෂවලට ඒ ගිවිසුම බලපාන්නේ නෑ කියලා ලියුමේ
ලියලා
හැමදාම ලියුම් එවන්න බෑනේ. එක ලියුමක් ගැන ඔබතුමා තීරණයක් ගදුන්න ගිය අවුරුද්දේ ඒ තීරණය අපේ පක්ෂ ඔක්කොම මේකට අඩංගු නෑ කියලා.
අද අපි සාකච්ඡා
දෙක විපක්ෂේ ඉඳගත්තොත් ස්වාධීන බව ප්‍රකාශ කරොත් සභාවේ
අපි
පිළිගන්නවා කියලා.
ඒක මම තීරණය දෙනවා. දැන් අවසාන ගරු සභානායකතුමා බිරිඳුවට
මොකද? ඒකතුමනි දැන් අපේ ගරු වීරවංශ මන්ත්‍රීතුමා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කියේ ස්වාධීනව ඉන්න. ඒ ස්වාධීනව ඉන්න බාධාවක් නෑ.
ඔතන අපි කතා කරමු. ඕකේ.
ස්වාධීනව ඉන්න බාධාවක් නෑ.
අරේ
නෝ යූ දිනේ ඉන්න එකට කිසිම බාධාවක් නෑ. Yes.
Yeah, I will decide that. පනත් කෙරුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අධිකරණ ඇමතිතුමා.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහාද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමවලට භාජනය වූ විඳිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද වූ පනත් කෙටුම් පත.
හරි. යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු මුදල් අමාත්‍යතුමා.
මම move the thing forward, sir?
Yeah.
Sir, I move item number 1 and 2, sir.
1 and 2. මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලැබිලා තියෙනවා.
Can I continue speaking, sir?
Yes, please, yes.
කතානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා අද මෙවැනි අවස්ථාවක වචන ස්වල්පයක් මේ ඉදිරිපත් කරන කැටුම්පත් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. අප අයවැය මුල් කොටගෙන යම් සංශෝධන වලට අපි ඉදිරිපත් වුණා. ඒව තුළින් අපට මීට පෙර ලැබුණ කාර්තික ව්‍යුහය තුළ මේ රථවාහන ආනයන කිරීම අපට නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය වුණා. මම මේ අවස්ථාවේදී සංඛ්‍යාලේඛන සමග ඉදිරිපත් කරන්නන් ඇයි මේක වුණේ කියලා. මොකෝ 2013 326,651 රථවාහන මේ රටට ආනයනය කරා. 2014 මේක 429,556කට වැඩි වුණා. 2015 වර්ෂයේ 668,907කට වැඩි වුණා. මේක අපේ පාලන කාලාන්තරයේ ජනාධිපති තුමාත් අගමැති තුමාත් ඉදිරිපත් කරපු අලු දර්ශනය තුළ විශ්වාසයක් ඇතුව ආණ්ඩුවේ අපි සල්ලි එකතු කරලා පරිවැඩි කිරීම තුළින් මං හිතන එතන වර්ධනයක් ඇති වුණා. නමුත් අපට පෙනුණා ඒක යම් විදියකින් වැරදි විදිහට මේක පාවිච්චි කරනවා. ඒ නිසා අපි 2016 වර්ෂයේ අප අයවැය තුළින් ඉදිරිපත් කරා මේක යම් සංශෝධන ටාගට් කරලා අපට අවශ්‍ය වුණේ යටිතල පහසුකම් තව වැඩි දියුණු වෙන තාක්කල් අපට කාර් ප්‍රමාණය අඩු කිරීම අපි හංගන්න නැතුව ස්වරූපයක් වශයෙන් අපි ඉදිරිපත් කරා. මොකද අද සමහර වෙලාවකට පත්තර මුල්ලේ ඉඳන් කොළඹට යන්න පැයකමාරක් දෙකක් යනවා. ඒ නිසා මේක තව උග්‍ර වෙනවා අපේ නිකරුණේ ඔය කාර් ගේන නිසා. ඒක තුලින් අපේ ආදායම මං සංසන්දනය කරන්න කැමති 2013 කාර් 326,651ක් ගේන අවස්ථාවේදී අපේ සම්පූර්ණ ආදායම කෝටි 96,478යි. 2014 කාර් 429,556ක් ආනනය කරනකොට අපේ සම්පූර්ණ ආදායම කෝටි 9,800යි. කනගාටු මීට පෙර එක කෝටි 9,600යි. 2015 අපේ ආදායම වැඩි වෙනවා 668,907ක රථවාහන ප්‍රමාණයට කෝටි 26,340කට. ඊට පස්සේ 2016 කාර් ප්‍රමාණය ලක්ෂ පහයි 2003ක් තියෙන අවස්ථාවේදී අපේ ආදායම කෝටි 18,649කට වැඩි වෙනවා. ඒ නිසා අප මේ අවස්ථාවේදී කාර් අඩුව ගෙනල්ල ආදායම එයාකාරයෙන්ම ලබා ගන්න පුළුවන් වෙන එක මම හිතන්නේ සාර්ථකත්වයක්. අපි යම් අයට සහන දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් කාර් මේ රටට ගෙන්න ගන්න එක. අපි 2015 යම් විදිහකින් ඒක වෙනස් කිරීමක් කරා. නමුත් අපිට පෙනුණා ඒක යම් විදිහ අද තියෙන environmental protection වාසිදායක තත්ත්වයක් ඇති කිරීමට අපි ඉලෙක්ට්‍රික් කාර් වල මේ ගමන 100ට CC 50ට වැඩිය තියෙන එක අපි 100ට 15කින් අඩු කරා, අනිත්ව 10කින් අඩු කරා. තියන් යම් විදිහ දිරිගැන්වීමක් දීලා තියෙනවා. ඒක ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා. ඒ නිසා අප මේක අවශ්‍ය ප්‍රතිපත්තියක් අනුව අපි ඉදිරියට ගෙනිලා තිබෙන්නේ රජයේ ප්‍රතිපත්තිය දැනුවත් කිරීමට. ඒ වගේම අපට සතුටෙන් කියන්න පුළුවන් වෙනවා ගිය අවුරුදු දෙක තුළ මේ රටේ රේගුව තුළින් ආනයන කරන කාර් ප්‍රමාණය යම් විදිහක විනිවිදභාවයක් සහ යම් විදිහ මූල්‍ය පාලනයක් ඇති කළ තිබෙනවා කියන එක. මීට පෙර කාර් එළියට එනවා සමහර වෙලාවකට ඒක ජනාධිපති කාර්යාලයෙන් එන නියෝග තුළින් කිසිසේත්ම කස්ටම් එන්ට්‍රි පාස් කරන්නේ නැතුව එළියට එන යුගයක් තමයි තිබෙන්නේ. අද සියලු දේම එතන ලියාපදිංචි කළා. ඒකේ වගකීමක් සහිතව අද ආනයන කරන්න පටන් අරන් තියෙනවා කියන එකයි. ඒ වගේම වැලියුේෂන් එක. එදා තිබ්බේ වැලියුේෂන් එක හිතුව මතේ. තමාට ඕන විදිහකට එක කාර්යකට එක ගණනකුත් සමහර එක දවසක එක කාර්යකට බදු ප්‍රතිපත්ති තුනක් අනුගමනය කළා තියෙනවා. අද මේක ස්ථීරසාර විසඳුමක් වශයෙන් අපි ෆික්ස් රේට්, ඒ කියන්නේ ස්ථීර මිලක්. ඒ මොඩල් එකට මෙන්න මේ ස්ථීර මිලක් කියන එක ඉදිරිපත් කළා තියෙනවා. ඊට පස්සේ අපිට පෙනුණා ඒක තුලිනුත් යම් විදිය වැරදි විදියට ආනයන කරලා ලොකු මිල අධික කාර් මේ රටේ අඩු බදු ප්‍රමාණයකට ගේන්න හදන එක. ඉතින් අපි ඒකනේ යුනිට් ප්‍රයිස් එකකුත් දැම්. ඒක තුලින් අද යම් විදිය ක්‍රමානුකූලව මේ රටේ ආනයන වෙනවා කියන එක තමයි මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න අවශ්‍ය වන්නේ. ඒ වගේම පැරණි පාවිච්චි කරපු කාර් 2017 අයවැය සමගාමීව අවුරුදු 4කට වඩා පැරණි එන්ජින් සහ කුටි සවිකල වැසි චැසි සඳහා වාහනයකට මිලියන 2ක නිෂ්පාදන බද්දක් පනවන ලදී. ඉතින් මෙන්න මේක අපි ගෙනලා තිබෙන්නේ ආරක්ෂා කිරීමට. මොකෝ නොඑක් ඒවා පරණ ඒවා ගේන්න පටන් අරන් ඒකත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා අපේ රතවන ආනයන කරන ප්‍රතිපත්තියට. ඉතින් මේව තුළින් ඒ වගේම බියර් කෑන් වලට අපි මේ රටේ අධෛර්යමත් කිරීමට කෑන් එකකට තියෙන එක ₹10 ml 75කට අඩුවේ කර දාලා ₹15 ඊට වැඩි ඒවට අපි බද්දක් වශයෙන් දාලා තියෙනවා. ඉතින් මේව ඔක්කොම ආදායම් උපයන මාර්ග වගේම අධෛර්යමත් කිරීමේ කටයුත්තකුත් ලෙස තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති වන්නේ. ඒ නිසා කතානායකතුමනි අද ඉදිරිපත් කළ තිබෙන්නේ එවැනි අදහස් රටේ පිරිසුදු පාලනයක් තහවුරු කිරීමටත් රටේ ජන අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් හරි මාර්ගයට ගේන්නත් තියෙන අවශ්‍යතාවය ඉටු කරගෙන. ඒ නිසා මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා ඒ කියනවා වගේම රටේ තිබ්බ ආර්ථික තත්ත්වයක් ගැනත් වචන ස්වල්පයක් කතා කරන්න. මොකද මේ ඔක්කොම ආදායම් අපි උපයන්නේ අපිට ලැබිලා තියෙන අධික ණය කන්දරාව අපි කොහොමද ගෙවන්න තියෙන්නේ කියලා. ජනතාවට බරක් දාන්න නැති වෙන විදියකට තමයි අපි සලසුන් සහගත වැඩපිළික් ඇති කරන්නේ. මම මේක කතා කරන අදහස් කරේ ඊයේ මගේ මිත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ රූපවාහිනි වැඩසටහනක ඉදිරිපත් කරා බැඳුම් කරගෙන. ඒක කිව්වේ තමාගේ සත්‍යතාවය වසන් කරගෙන එය අහපු ප්‍රශ්නවලට ඍජු උත්තරයක් ලැබුණේ නැහැ. ඒකෙන් පෙනුණා කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අද ලොකුවට බැඳුම් කරගෙන ලොකු ප්‍රශ්න ඇති කරගෙන තියෙන අවස්ථාවක මේකට කොමිසමක් පත් කරන්න දැඟලුවා. අපි බොහොම අගය කරනවා. ජනාධිපති බය නැතුව ගිහිලා කොමිසමක් දැම්මා. පළනි වතාවට ආණ්ඩුවේ වැඩ කටයුත්තකට අපේ තියෙන මෙහෙ වංචා හොරකම් ඔක්කොම පැත්තකට තියලා ආණ්ඩුවේ ක්‍රියාවලිය ඉස්සලා පිරිසුදු කරන්න අපි ගෙනලා තියෙන එක. අදේ කොමිසම තුලින් හෙළිදරව් වෙන ඒවා දැක්කහම මම හිතන්නේ මේ විපක්ෂයේ තියෙන පොඩි කල්ලියකට ආද මේකට ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මේක තුලින් අවුරුදු ගණනාවක් 2005 ගත්ත පාලන කාලාන්තය තුල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් නිවාඩ් කබ්‍රාලුත් පීබී ජයසුන්දරත් නටපු නැති රිතික අද හෙළිදරව් වෙනවා. ඒක තුලින් තමයි පේන්න තියෙන්නේ බැඳුම් කරේ ගන්න. බැඳුම් කරේ අන්තිමට මේකේ ලොකු දෙයක් මම තාම අභියෝග කරනවා මහින්ද රාජපක්ෂ හිටපු මුදල් නැමැති හිටපු ජනාධිපතිට උසාවි ගෙනියන්න. ඇයි තාම මේක මඟ බලන්නේ? ඇයි මේක බන්දුල ගුණවන්දර GLP සූත්‍ර දෙන්න තියෙන්නේ? එදා ලොකුවට ගිය සිකුරාදා මීට පෙර සිකුරාදා කිව්වේ අපි මේක ලොකු වංචාවක්. ඒ නිසා මගේ නම පාවිච්චි කරලා මේ ගැසට්පත් ඉදිරිපත් කළ තියෙන මුදල් අමාත්‍යංශයේ මුදල් ඇමති අමාත්‍යංශයේ ලේකම්වරුත් උසාවි ගෙනිනවා කියලා. අදට දවස් 10යි තාම වචනයක් නැහැ. මේක බොහොම ලාබාල විදියට ඊයේ බන්දුල ගුණවර්ධන ඒ රූපවාහිනී උත්තර දුන්නා. GLP රිස් පිළිලැජ්ජාවක් නැතුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරා. අපට කියන්න පුළුවන් අන්නේ හොඳම අවස්ථාව තමගේ නිර්දෝෂීභාවය පෙන්වන්න උසාවි ගෙනිච්චට පස්සේ හෙළිදරව් වෙවි කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපති දෙසැම්බර් මාසේ 31 වෙනිදා 2012 අස්සම් කළලා මුදල් මහ බැංකුවේ අධිපති එවපු ලිපිය පීබී ජයසුන්දර ලේකම්තුමා එක ස්ථිර කරලා මහින්ද රාජපක්ෂගේ අත්සම සහිතව ගැසට් කළ තිබෙනවා. ඒක තමයි අනුගමනය කරපු සම්ප්‍රදාය. 2013, 2014, 2015 මේක උපයෝගී කරගෙන ඒ අය මුදල් අමාත්‍යංශයට නැතුව මහ බැංකුවේ තමාගේම
නියෝජ්‍ය කතානායකතුමා මුලාසෙන් පැමිණේ.
හොඳ මේක හොඳ ටොපික් එක.
ගරු මුදල් ඇමතුමා,
නියෝජ කතානායකතුමනි, මම බොහොම සතුටු වෙනවා මම කතා කරන අවස්ථාවේදී ඔබ මූලාසනයේ සිටීම සම්බන්ධයෙන්. මට මේ කිය ආවේ අද ලොකුවට පත්තරවල ලොකුවට සද්ද කරන මේ අවස්ථාවක මගේ මිත්‍ර මගේ නමත් අමතක වෙන බන්දුල ගුණවර්ධන ඊයේ සත්‍ය වසන් කළා කතා කරපු ආකාරයට උත්තර දීම මගේ යුතු කාර්යභාරයක් ලෙස මම සැලකුවේ. ඒක තුලින් අප ඒ ගැසට් පත්‍රිකාවේ මහින්ද රාජපක්ෂ 2012 අස්සම් කළ තියෙන එක ආයිත් ඒක අහක් කරන්න බෑ. 2013, 2014, 2015 මහින්ද රාජපක්ෂ ගැසට් එක අස්සම් කළා නැහැ. නමුත් මහ බැංකුවේ තමා අයිතිය තමාගේ අතට අරන් මුදල් අමාත්‍යංශයට එවන්නේ නැතුව තනි අත්නොමතික රඟපෑමක් තුලින් මේක ගැසට් එක ගහලා තියෙනවා. 2015 ජනවාරි මාසේ පළවෙනිදා මහින්ද රාජපක්ෂ තමයි හිටපු මුදල් ඇමති ජනාධිපති. ජනවාරි මාසේ 8 වෙනිදා 2015 ආණ්ඩුව වෙනස් වෙනවා. එතකොට මුදල් අමාත්‍යංශය බාර දෙනකොට මට ඒ ජනවාරි මාසේ පළවෙනිදා උපයෝගී කරන සම්ප්‍රදාය අනුව ඒ නමේ ගැසට් එක තමයි ගහන්න තියෙන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ ඒ නමට ගැසට් එක ගහලා ඒක මුද්‍රණය කරන්නේ 2016 නොවැම්බර් මාසේ 26. අපි
2000 ජනවාරි 8 වෙනිදාන් පස්සේ මේ මහ බැංකු සිද්ධිය වෙන්නේ පෙබරවාරි 27. එතකොට බැඳුම් කර සිද්ධියට හිටපු මුදල් ඇමතිවරයා සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නකෝ.
දැන් ඔබතුමා නිකන් මොන්ටසූරියක ඉන්න ළමෙක් වගේ හැසිරෙන්නේ. මම කියලා තියෙන සම්ප්‍රදායක් තිබ්බා. මේක සම්ප්‍රදාය මේ සම්ප්‍රදාය ඇති කරේ කවුරුත් නොවේ. හිටපු මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිත් අපේ මහ බැංකුවේ අධිපති නිවාද් කබ්‍රාලු පීබි ජයසුන්දර ලේකම්තුමාත් ඒක පාවිච්චි කරේ ජනවාරි මාසයේ පළවෙනිදා හැම අවුරුද්දකම ඒ අවුරුද්දේ අග වෙනකන් ඒ ගැසට් නොම්බරේ පාවිච්චි කළ මුද්‍රණය කිරීම ඒක අපි පටන් ගත් එකක් නොවෙයි. ඒක තමයි සම්ප්‍රදාය වශයෙන් අවුරුදු 2005 ඔබතුමාලා බාරගත්ත දවස ඉඳන් කටයුතු කරපු ආකාරය. ඔවන්ර ඇමතුමා
ගරු එකක් තමයි ඔබතුමා කියනවා දැන් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් ගන්නාලද සියලු බැඳුම් කර ඇතුළත් කොට නොවැම්බර් හෝ දෙසැම්බර් වල ගැසට් එක නිකුත් කරනවා පළවෙනිදා නම්
නෑ. ඒක මම නිවැරදි කරන්නම් ජනවාරි මාසේ පළවෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා ඉඳන් මේ අවුරුද්දේ ඔක්කොම එන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසේ මුද්‍රණය කරනවා.
එතකොට දැන් මේක මුද්‍රණය කරන්නේ 2016 නොවැම්බර් වල
නෑ 2016 නොවැම්බර්
27. එතකොට 2015 වසරට නෙමෙයි. එතකොට 2015 ජනවාරි මාසේ 8 වෙනිදාගෙන් පස්සේ තමයි මුදල් අමාත්‍ය ධුර වෙනස් වෙනවා.
ඔව්.
එතකොට ඒ අවුරුද්ද වළංගු වෙනවනම් වළංගු වෙන්නේ ජනවාරි 2015 ජනවාරි මාසයේ සිට 2015 දෙසැම්බර් 31 දක්වා.
හරියට හරි.
නමුත් මේ ගැසට් එක නිකුත් කරන්නේ 2016 නොවැම්බර් වල.
හරියට හරි.
එතකොට 2016 අවුරුද්දේ මොකද්ද වෙන්නේ?
හරියට.
ඒක ඇතුළත් වෙන්නේ නැහැ.
හරියට.
අනිත් එක තමයි ඔබතුමාලා 2015 ජනවාරි මාසයේ 1 සිට 2015 ජනවාරි මාසයේ 8 දක්වා කිසිදු බැඳුම් කරයක් නිකුත් වෙලා
නැහැ.
එහෙනම් ඔබතුමාලට තිබුණා ජනවාරි මාසයේ 9 වෙනිදා සිට නව මුදල් අමාත්‍යවරයාගෙන් ඒක නිකුත් කරන්න. එහෙම කරන්නේ මේ ප්‍රශ්නේ පැනනගින්නේ.
අනුර දිසානායක මන්තුමා මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකතුමා මට කියන්න පුළුවන් වන්නේ මේක ඇති කළ තිබ්බ සම්ප්‍රදායයේ ගෙනින කටයුත්තක්. මේක ඇති කරේ කවුරුත් නොවේ. මේක මුදල් අමාත්‍යාංශයේ බැහැර කරලා මහ බැංකුවේ සුපරින්ටෙන්ඩන්ට් එයා තුලින් කටයුතු කිරීමක් තමයි මං හෙළිදරව් කරේ. ඒ නිසා තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා මේ ජනවාරි මාසයේ පළවෙනිදා හිටපු නම තමයි උපයෝගී කරගන්නේ ඒ මුළු 2015 වර්ෂයට නිකුත් කරපු බැඳුම් කරස. 2016 දැන් මේකත් තියෙන්නේ අස්සම් කළ තියෙන කවුරුත් නොවෙයි. මේක අස්සම් කළ තියෙන්නේ නවක සිටින ඉන්ද්‍රජිත් කුමාරසාමි අධිපතිතුමා. දැන් එයා 2016 නොවැම්බර් මාසයේ අනුමත කරනවා එක මුද්‍රණය කරන්න. මේක කවුරුත් නෙමෙයි කරලා තියෙන්නේ. මේ පරණ හිටපු අධිපති එහෙම නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් ඒකේ තිබ්බේ මොකෝ ඒකේ ප්‍රශ්නයක් තිබ්බා.
ඔව් මන්තුමා බස්සයි මුදල් ඇමතුමනි දැන් ওই සම්ප්‍රදාය ගැන ඔබතුමා කතා කරනකොට සාමාන්‍යයෙන් එක මාස 23ක් පරක් වෙනවද? ඉස්සර අවුරුදු වලත් මාස 23ක් මම අපි දන්න තරම්ම ඉන්නම් මං හිතන්නේ ජනවාරි වල තමයි ඊපස් ගිය අවුරුද්දේක රිලීස් කරන්නේ. ඉතින් හැබැයි ඔබතුමාලා මාස 23ක් පරක් වුණා. මන්තුල් මාස 23ක් පරක්කු කරගෙන ඔබතුමාලාගේ මීඩියා සෙක්‍රටරි ඊපස් ප්‍රෙස් එකට දාලා ඊපස් මේක මහින්ද රාජපක්ෂට දාන්න හදනවා.
අන්න එතන තමයි ඔබතුමා මම මේ කියන දේ තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැත්ත ඕන නැද්ද? මම කිව්වේ මේක මුදල් අමාත්‍යංශ ආවේ නැති ක්‍රියාවලිය. මේක මහ බැංකුවේ එදා තිබ්බ ක්‍රමවේදෙම තමයි අනුගමනය කරේ. ඒ අනුගමනය කරේ ඩිවාඩ් කබ්‍රාල් ලේකම්තුමා පීබී ජයසුන්දර සහ හිටපු මුදල් අමාත්‍යංශයේ අවුරුදු 10ක් කරපු දේ. ඔව් ඒක තමයි මං ඒක මේ තුනට මේකට උත්තර දෙන්න පුළුවන් වන්නේ 2015 ජනවාරි පළවෙනිදා සිට 2000 දෙසැම්බර් 31 වෙනිදා දක්වා සියලුම බැඳුම් කර ඒක නිකුත් වෙනවා. මේක තමයි මීට පෙර අවුරුදු 10 තුලම කළා තිබෙන්නේ. මොකද ඒකේ ඒ ඕඩිනන්ස් එක යටතේ ඒගොල්ලෝ කියලා තියෙනවා. හැබැයි මේක මේ නීති අනුව මේක ඉදිරිපත් කරන්න ඕනේ ඒකට පෙර. නමුත් කළා නැහැ. ඒ කළා නැත්තේ නිවාඩ් කබ්‍රාල බාරගත්ත දවසේ ඉඳන්. දැන් ඊට පස්සේ මේක 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා වෙනසක් වෙනවා. වෙනසක් වුණාට මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකතුමා මේකේ අර ගන්න දවස තමයි ජනවාරි මාසයේ පළවෙනිදා. ඒකේ ගැසට් එක තමයි නොම්බරේ අරන් ඒක අවුරුද්ද අග එන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාස තමයි අසම් කරන්නේ මුද්‍රණය කරන්නේ. දැන් මේ අවස්ථාවේදී මන්ත්‍රීතුමා බොහොම හරි අහන්න ඇයි මෙච්චර කාලාන්තරයක් ගියේ කියලා. ඒක ගන්න ඇත්ත වශයෙන්ම මේක හෙළිදරව් වුණේ නැත අපි දන්නේ නැහැ මුදල් අමාත්‍යංශේ නැතුව මේක කළා තියෙනවා කියලා. මොකද සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මේක මහ බැංකුවේ ඉදිරිපත් කරනවා මුදල් අමාත්‍යංශේ අස්සම නැතුව මේක මුද්‍රණය කරන්න බෑ. නමුත් මේක කළා තිබෙනවා. මේක ගම්මන් ප්‍රින්ටර් ඉදිරිපත් කළ තියෙනවා.
ගරු බඳුල් බඳුල් ගුණවත් මැතිතුමා ඊට කලින් කතා කරන්න බැලු.
ඔව්. දැන් මම ඔබතුමාගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි.
ඔව්.
මේ ගැසට් නිවේදනේ නෙමෙයි. මේ පෙබරවාරි 27 වෙනි සිද්ධියට අබමල් රේණුවකින්වත් මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා සම්බන්ධ වෙන්න හේතුවක් නැහනේ. පෙබරවාරි 27 වෙනිදා මහා බැංකුවේ සිද්ධ වෙච්ච බැඳුම් කරන ිකුතුවට හිටපු මුදල් ඇමතිවරයා සම්බන්ධ කරන්නේ මොන හේතුවක් නිසාද?
ඉතින් මම ඒකයි
ඒක මහා අපරාධයක්. මම
කිව්වේ මහින්ද රාජපක්ෂ අසංකල නැහැ. මේක මහින්ද රාජපක්ෂ නිවාඩ් කබ්‍රල් පීබී ජාස්තුන ගෙනාපු ක්‍රමවේදය තමයි මහා බැංකුවේ සුපරින්ටෙන්ඩන්ට් ගිරිච්චේ. ඒක තමයි ක්‍රමවේදය තිබ්බේ. ඉතින් දැන් මේක 2000 දැන් පළවෙනි වතාවට 2016 ජනවාරි මාසයේ සිට 2016 දෙසැම්බර් 31 වෙනිදා දක්වා බැඳුම් කර අසංකර තියෙන්නේ මගේ නම තුලින්. ඒක ආවට පස්සේ අපි ඒක නැවතුවා. අසංකරේ නැහැ. ඒ අසංකරේ නැතිවීම තමයි මේ හෙලිදරව් වීමට තිබ්බ කරුණ. මේක තුලින් තමයි ඔක්කොම හෙලිදරව් වුනේ. ඇයි අසංකරණ තිබ්බ එක මං අසංකරේ නැහැ.
හොඳයි.
මගේ ලේකම්තුමා අහුවා කොහොම මේක තිබ්ගේ. ඒක නැති වුනහම තමයි අපි දැනගත්තේ මහා බැංකුවේ කිසිසේත්ම අනුමැතියක් නැතුව මුදල් අමාත්‍යාංශයට මේක මුද්‍රණය කරලා තිබෙනවා කියන එක. ඒ නිසා තමයි අපි ඔබතුමා ඉල්ලුවා දවසක් නෙමෙයි දවස් දෙකක් නෙමෙයි සුමානෙත් දෙන්න කැමති. මොකෝ මේකේ සැබෑ තත්ත්වය උතර හෙලිදරව්වේ.
ගරු දිශානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ පාර්ලිමේන්තුවට විවිධ ගැසට් නිවේදන ඉදිරිපත් වෙනවා. මේ සෑම ගැසට් නිවේදනයකම මාගාව දැන් තිබෙනවා සුරාබදු ආඥා පනතරත ඔබතුමාණිකුත් කළ නිවේදනයක් රවි කරුණානායක මුදල් අමාත්‍ය. එතකොට ගරු කතානායක නියෝජ්‍ය කතානායක මේ හැම ගැසට් නිවේදනයකම එය වාණිජ කටයුතු අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යවරයා හෝ ගේ නම සහිත අස්සන නැහැ. ඔහු විසින් නිකුත් කර පරිදි තමයි මේක තිබෙන්නේ. එතකොට අපිට තිබෙන පූර්ව අදහස තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරනකොට අදාළ මුද්‍රණාලයට යවන ලිපිලේඛනවල අදාළ අමාත්‍යවරයාගේ අස්සන තිබිය යුතුයි කියලා. මොකද අදාළ අමාත්‍යවරයාගේ අස්සනකින් යන එකක් තමයි ගැසට් නිවේදනයක් ඇටියට එන්නේ. දැන් ගරු මුදල් ඇමතුමා ප්‍රකාශ කරන ආකාරයට මෙහි නම තිබ්බට අදාළ අමාත්‍යවරයාගේ අස්සනක් ලැබිලා නැහැ.
නැහැ.
මොකද ගරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂ කෙනෙක් හිටපු මුදල් අමාත්‍යවරයාගේ නම තියෙනවා ගැසට් නිවේදනයේ. ඔහුගේ අස්සනක් නැතුව. එතකොට මේ රටේ සෑම ගැසට් නිවේදනයක් පිළිබඳව ප්‍රශ්නයක් පැන නගිනවා. අමාත්‍යවරයාගේ ඕ ජනාධිපතිවරයා හෝ නම තිබෙන ගැසට් නිවේදන පිළිගත හැකිද? ඒ නිසා දැන් මාස 23කට පසුව හිටපු මුදල් අමාත්‍යවරයා නමින් ගැසට් නිවේදනයක් එනකොට අපිට ඔබතුමා කියනකොට ඒක මුදල් අමාත්‍යංශයට ඇවිල්ලත් නැත්නම් එතකොට හිටපු මුදල් අමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක අස්සම් කරලත් නැත්නම් එතකොට දැන් කවර හෝ නිලධාරී කණ්ඩායමකට බලයක් තිබෙනවාද අමාත්‍යවරුන්ගේ නමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්න?
ඊට හරි මන්තුමා නියෝජ කතානායකතුමනි නෝක තමයි සැබෑ තත්වය. මම ඇයි මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ මේක දෝෂාරෝපණය කරන්නේ? මෙන්න මේක තමයි ඒක මුදල් අමාත්‍යංශයෙන් කටයුත්තක් නීති අනුකූලව දෙනක පවර කර තියෙනවා. මේකේ සුපරින්ටෙන්ඩන්ට් මේක එතන ඉන්න පබ්ලික් ඩෙත් සුපරින්ටෙන්ඩන්ට් ඒක අස්සම් කළ කෙලිම ගම්මන් ප්‍රින්ටර් යනවා. දැන් මේකේ 2013 ත් මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමති අස්සම් කළ නැහැ. ගැසට් එක ගහලා තියෙනවා. 2014 ත් ඒක අස්සම් කළ නැහැ. ගැසට් එක ගහලා තියෙනවා. 2015 ත් මේක නවත්තලා තියෙනවා. මෙතන වෙනස් වීමක් තියෙනවා. එවකට හිටපු මහ බැංකුවේ අධිපති අස්සම් කරන්නේ නැහැ. නමුත් මේ අලුත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා මම හිතන්නේ එතන ඉන්න නිලධාරීන් ගිහිල්ලා පෙන්නලා මේක අස්සම් කළා තියෙනවා. වැරදි වැටීමකින් වෙන්න පුළුවන්. ඉතින් පව් අලුත් එක්කෙනාට ඒ පරණ පවත් දාලා තියෙනවා. නමුත් 2016 වෙනස් වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද එදා අස්සම ගන්න තියෙන්නේ මගෙන්. මම ගන්නකොට මගේ ලේකම්. පූර්ව ගන්න. ඒක 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 කියන්නේ නැතුව සම්ප්‍රදාය වශයෙන් ජනවාරි පළවෙනිදා ගන්නවා මුළු අවුරුද්දටම. ඒ නිසයි අර ජනවාරි මාසේ පළින්ද මහින්ද රාජපක්ෂගේ නමින් ඒ ගැසට් එක ගහන්නේ. දැන් ඒක ඒ අවුරුද්දේ නැති වුණාට 2013 අස්සම් කරලා නැතුව ගැසට් එක තියෙනවා. ඉතින් දන්නේ නැහැ කියන්න බෑ. 2014 ත් ඕකම තියෙනවා. 2015 ත් ඕක වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සැබෑ තත්ත්වය. ඉතින් ඉන්නක ටිකක් මමන්නේ කතා කරන්නේ. මේ ඉතින් ඒ නිසා මට කියන්න පුළුවන් නියෝජ කතානායකතුමනි බොහොම වගකීමකින් 2012 දෙසැම්බර් 31 වෙනිදා මහින්ද රාජපක්ෂ ලේකම්තුමා බැංකුවේ අධිපති ඔක්කොම අස්සම් කළා තියෙනවා. 2013 කවුරුත් අස්සම් කළා නැහැ. ඒක කෙලින්ම මහ බැංකුවෙන් ගිහිලා තියෙනවා. 2014 මහින්ද රාජපක්ෂ අස්සම් කළා නැහැ. කෙලින්ම ගිහිලා තියෙනවා මුද්‍රණාලයට. 2015 එහෙම්මමයි. නමුත් ඒක වෙනස වුණේ සාමාන්‍යයෙන් ජනවාරි පෙබරවාරි 2016 කරන්නේ නැතුව ඒක නොවැම්බර් 26 තමයි මුද්‍රණය කළා තිබෙන්නේ. ඒක බලන්න ඕනේ. කාගෙන්ද මේක කොයි අවසරයක් ඇටුවද කොහොමද ගම්මන් ප්‍රින්ට් මේ අස්සම නැතුව අස්සම් කරලා තියෙන්නේ මේ ප්‍රින්ට් කර මුද්‍රණය කරලා තියෙන්නේ මේව තමයි තියෙන ප්‍රශ්නේ 2016 ජනවාරි මාසේ ඉඳන් දෙසැම්බර් මාසේ වෙනකොට අස්සම් කරන්න තියෙන ප්‍රශ්නේ නිසා තමයි මේ ඔක්කොම හෙලිදරව් වෙන්නේ ඉතින් ඒ නිසා බොහොම ක්‍රමවේදයෙන් ඒ ගැසට් එකේ එදා අසංකලත් නෑ මම මහින්ද රාජපක්ෂ අසංකලත් නෑ 2012ට පසුව. ඒක මම බොහොම විවෘත ප්‍රකාශ කරන්නේ. එතකොට මේක කොහෙද මහ බැංකුවේ කාටද මේ අයිතිය ලැබලා තියෙන්නේ? මේක මුදල් අමාත්‍යංශයේ නමින් අස්සම් කරන්න තියෙන එක. ඔබතුමා කිව්වා වගේ මෙතන ගැසට් එකක් ආවම අපි හිතන්නේ මේක කැබිනට් අනුමැතිය ලබාගෙන ඒ ඇමතිගේ අවසරය සමග මේක අස්සම් කළ මුද්‍රණය කරනවා කියලා. දැන් මේ මුළු ක්‍රියාදාමයම අපි නැවත ප්‍රශ්න විසඳන කරන්න අවශ්‍යයි. දැන් මේ වගේ කට්ටිය තමයි බැඳුම් කරගෙන ගිහලා උත්තර දෙන්නේ. දැන් හෙලිදරව් වෙනකොට අද පේනවා මේකේ ප්‍රයිවට් ප්ලේස්මන්ට්. දැන් මේක ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවානේ. ප්‍රයිවට් ප්ලේස්මන්ට් 2005 ඉඳන් 2015 ඉන්න කරුණාකර දවස් දෙකක් නෙමෙයි සුමානයක් දෙන්නම්. නිකම් මේ කෑ ගහ ගහ ඉන්නවා. මේගොල්ලෝ මේ තමාගේ ඇඳුම් ටික ගලවලා දැන් හෙළුවේ යනකොට තමයි මේ ඔක්කොම ප්‍රශ්න වෙන්නේ. මෙතෙක් දුර මේක දැම්මේ අපට. දැන් ඒගොල්ලෝගේ හෙළිදරව් වෙනකොට දැන් ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඒ නිසා මම කරුණාකරලා කියන්නේ මේ ඇත්ත தත්ත්වේ මම මේ පෙන්නලා දීලා මම අහන්නේ අපි මෙතන ඉස්සෙල්ලම බලන්න අවශ්‍ය වන්නේ මේ වගේ පුද්ගලයන්ට පුළුවන් නම් ලොකු දැන් මේකේ අධිපති ගලෝගෙන ආණ්ඩුවට බැනගෙන UMP එක කොතරම් මේකේ අපකීර්තියක් ලැබිලා තියෙනවද හැමදේම ඇඟිල්ල දාලා තිබ්බ මෙතන කියලා. ප්‍රයිවට් ප්ලේස්මන්ට් 2005 සිට 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා දක්වා බිලියන් 7800ක් ප්‍රයිවට් ප්ලේස්මන්ට් දීලා තියෙනවා. සම්පූර්ණ බැඳුම් කර නිකුත් කළා තියෙනවා. ඒකෙන් 80.8% මේ ප්‍රයිවට් ප්ලේස්මන්ට්. ප්‍රයිවට් ප්ලේස්මන්ට් මොන කියන්නේ මොකද්ද? ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන්නේ නිලධාරි 3-4 දෙනෙක්. මේක නියෝජ කතානායකතුමනි මෙතුමා හිතන්නේ මේ අර හෝමගම රාජ්‍ය සභාවේ ඉන්න මන්ත්‍රීවරයෙක් වශයෙන් කතා කරන්නේ. කරුණාකර මේක හැසිරීමක් තියෙන්න අවශ්‍යයි. තමා ගිහිලා තමාගේ රූපවාහිනියල් ගිහිලා ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් මෙතන අනු විනයක් අනු කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් මේ අවස්ථාවේදී මට කියන්න පුළුවන් ගන්නේ 80.8% බැඳුම් කර ප්‍රයිවට් ප්ලේස්මන්ට්. ඒ ප්‍රයිවට් ප්ලේස්මන්ට් 80%ෙන් නියෝජ කතානායකතුමනි 33%ක් යන්නේ කමර්ෂල් බැංකුවට. ඒ හිටිය සුපරින්ටෙන්ඩන්ට් දීරසිංහ එතෙන් යන සභාපති වශයෙන් කෙලින්ම නිවාඩ් කබ්බර යාළුවෙක් කරන 33%ක් යනවා. ඊට පස්සේ සේලන් බැංකේ 118%ක් යනවා. ෆස්ට් කැපිටල් එක විජේවෝදනලාගේ මේ ලොකුවට සද්ද කළ පත්‍ර කෑ ගන්න විජේවෝදනලා. එදා මේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් ඕනේ නැහැ කියලා කිව්ව එක අස්සමින් තියෙන ප්‍රයිවට් ප්ලේස්මන්ට් දෙන්න ඕනේ කියලා. 117%ක් යනවා. ඉතින් 68%ක් මේ 80%කින් යන්නේ කොම්පනි තුනකට. මේව තමයි තියෙන ප්‍රශ්නේ. එක දවසක සමහර කම්පනි තුනකට වෙනින් පොලි අනුපාත වලට දීලා තියෙනවා. මේ ඔක්කොම හෙලිදරව් වෙනවා මේ කොමිසම තුලින්. මං ඉතමත් අගය කරන තුන් දෙනා ඒ කොමිසම තුන් දෙනා බොහොම දක්ෂ ලෙස නොදන්න කරුණක් ඉගෙනගෙන ලස්සනට ප්‍රශ්න කරලා තිබෙන එකේ හෙලිදරව් වීම සැබෑ තත්ත්වයක් ඇතිලා තියෙනවා. අපි මේක තමයි ලෝකයටම පෙන්වන්න හැදුවේ. අපි මේ පෙන්වීමේ මේක විනිවිද භාවයක. අපේ අගමැතිතුමා තමයි කිව්වේ මේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් නවත්තන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේක පබ්ලික් ඔක්ෂන් වල යන්න ඕනේ. ඇයි පබ්ලික් ඔක්ෂන්? පබ්ලික් ඔක්ෂන් වල අපි ගිහිලා හොරෙන් ගන්න බෑ. මේක ඉදිරිපත් කරන ප්‍රමාණය කීයක් පොලි අනුපාතයෙන් දෙනවද? ඒක පිළිගන්නවද නැද්ද මහ බැංකුව ඇති කරන්නේ? ඉතින් මෙන්න මේක තමයි සැබෑ තත්වය. ඉතින් මම මේ අවස්ථාව උපයෝගී කරගත්තේ මොකෝ ආන්දෝලන ලක් වෙලා මේක කවුද ගැහුවේ මොකද්ද? ඒ නිසා තමයි අද මහින්ද රාජපක්ෂ නිශ්ශබ්ද සිටින්නේ. දැන් මම අභියෝග කරන පාර්ලිමේන්තුවේ මේ පන්සල් ගාන යන්නේ නැතුව පාරේ හැම හන්දියක් ගාන යන්නේ නැතුව මේව කෑ ගහන්නේ නැතුව ගේන්න උසාවිය යන්න. මේක කළා තියෙන්නේ මහින්ද රාජපක්ෂ. මේක ඒගෙන අපු සම්ප්‍රදාය හැමම ගිරিলা තියෙනවා. අපි තමයි ඔක නවත්තුවේ. මේක කාලාන්තරයක් ගියා පිළිගන්නවා.
අපේ කාලය අවසන් වෙන නැත්තම්
ඔබේ හරියව තමයි වෙලා තියෙන්නේ එතන. ඒ කරපු හරිය වල තමයි පව් ගෙවන්න තියෙන්නේ අද අහිංසක ජනතාව. ඒ නිසා තමයි බර අඩු කරගෙන අපි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා නියෝජ කතානායකතුමනි මෙහෙම තමයි අපට ආර්ථිකයක් ලබා දීලා තිබෙන්නේ. ඒක නිවැරදි කළ වට්ටපු ධනගස්සපු ආර්ථිකයක් අද හරි ගස්සගෙන යනවා. මේක තුලින් තමයි
මේ කාලය අවසන් වෙගෙන
යන්නේ. මේ පිරිසුදු පාලනය තුළ මේ අපිරිසුදු කට්ටියට මේක ජීර්ණය වෙන්නේ නැහැ. මෙන්න මේක නිසා තමයි අද ඉදිරියට යන්නේ. ඒ වගේම තමයි මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා නැවත තව එකක් මේ සම්බන්ධ කියන මූල්‍ය නොන් බැංකින් ෆයිනන්ෂියල් ඉන්ස්ටිටියුෂන් බැංකු සහ ෆයිනන්ස් කම්පනි. මේකත් ඒ ගෙනිලා තියෙන ප්‍රශ්නේ බැලුවම ලොකු ගිනි කන්දක් ඇති වෙලා තියෙන්නේ. නමුත් මේක අපි ආයෝජකේ ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි තමයි දරුණු නීති ගේන්න අවශ්‍යයි. ඒක ඒ කාලාන්තරේ ෆයිනන්ස් කම්පනි 54කට අවසර දීලා තිබ්බා. සැබෑ අවශ්‍යතාවය තියෙන 15-20යි. හෙන්චයල යාළුව මිත්‍රයෝ එකතු කරලා යම් විදියකින් බැලන්ස් ෂීට් එකේ ඒ කියන්නේ හිඟයක් තිබ්බ බැලන්ස් ෂීට් එකේ කියන්නේ නෙගටිව් කැපිටල් එකක් තියෙන මේක එකතු කරලා අලුත් ඒවා අලුත් ලයිසන් දෙනවා ඒ වගේ කම්පැනි වලට. අද වෙලා තියෙන්නේ කොම්පනි දෙක තුන හතරක් ඉතාමත් 80ක් විතර තැම්පත් තියෙන කට්ටිය බොහොම භයානක කාර්ය තත්ත්වයක් දෙන්නේ. නැබැත් ඒත් අපි ආරක්ෂා කරන්න යනවා. ඒ හැමදේම ආරක්ෂා කරන මට්ටම අපි ගෙනල්ලා ඒ විනිවිදභාවයකින් මේක නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් අපි වැඩි කල්යන් ඉස්සලා ඇති කරනවා. ඒ නිසා මම හිතුවා පාර්ලිමේන්තුවේ මේක හෙළිදරව් කරන්න අවශ්‍යයි. මොකද එදා තිබ්බ ඒ අපරාධ දේවල් නිවැරදි කරගෙන යනකොට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. නමුත් ඒ නිවැරදි ගමන ගෙනියනම තමයි අප මේ අවස්ථාවේදී කරගෙන යන්නේ. ඒ වගේම මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා මේ රටේ අද තියෙන මුදල් සංතිතය වැරදි මාර්ගයක් යනවා කියලා පෙන්වුවට අද හරි මාර්ගයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඉතාමත් සාර්ථක වාර්තාවක් අද රිපෝට්ටුවක් ඉදිරිපත් කළා තියෙන තපෑ භාගයකින් එක හෙළිදරව් වේවි. ඒක තුලින් අපේ ෆිස්කල් පොලිසි එක ඉතාමත් දක්ෂ ලෙස කළමනාකරණය කළා. අපේ ආදායම 10.2% 2015 තිබ්බ එක 13.8% වර්ධන වෙලා තියෙනවා කියන එක. ඒ වගේම ඒ සියලුම මුදල් ප්‍රමාණය එදා වෙනින් වැරදි තැන් වලට ගියපු එක අද භාණ්ඩාගාරයට ඇවිල්ලා තියෙනවා කියන එක වාර්තා වෙලා අපිට කියන්න පුළුවන් ආර්ථික හරි මාර්ගෙ ගෙනිහිල්ලා ජනතර බරක් දාන්න නැතුව මේක ක්‍රමානුකූලව විනයක් ඇතිව මූල්‍ය පාලනයක් සහිතව අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ ආර්ථිකය ගෙනිනවා කියන එක මෙතන මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
ආරබල් ශිවශක්ති ආනන්දන් your 15 minutes
ගෞරව ප්‍රදී සභානායක අවරලේ නියදනම් වෙනකම් பேசுவதற்கு நேரம் ஒதுக்கியமைக்கு நன்றியை கூறிக்கொண்டு ஏற்றுமதி இறக்குமதி சட்டம் மூலத்தினுடைய முக்கியமாக எங்களுடைய நாடு பொருளாதார ரீதியாக பாரிய சவால்களுக்கு முகம் கொடுத்து கொண்டிருக்கின்ற இந்த நிலைமையில்தான் நாங்கள் இந்த சட்டம் மூலம் தொடர்பாக பேசி கொண்டிருக்கின்றோம். இறக்குமதிகள் அதிகரிப்பதனால் தீர்வைகளும் அதிகரித்து செல்கின்றது. இந்த சுமைகள் நேரடியாகவோ அல்லது மறைமுகமாகவோ சாதாரண பொதுமக்களையேத்தான் பாதிப்பதாக உள்ளது. ஆகவே இறக்குமதிகளுக்கு நிகரான ஏற்றுமதிகளை மேற்கொள்வதற்கு உரிய சட்ட நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டிருக்க வேண்டும். ஆனால் தற்போது வரையில் அதற்குரிய நடவடிக்கைகள் எதுவும் மேற்கொள்ளப்பட்டிருக்கவில்லை. தற்போதைய தேசிய அரசாங்கம் நாட்டின் பொருளாதார நிலைமைகளை நன்கறிந்து கொண்ட நிலையிலேயே ஆட்சி பொறுப்பை ஏற்றிருக்கின்றது. ஆகவே அதற்கு மாற்றீடான திட்டங்களை நடைமுறைப்படுத்துவதற்குரிய கொள்கை திட்டம் ஒன்று கொண்டிருக்க வேண்டும். ஆனால் அவ்வாறான கொள்கை திட்டம் ஒன்று ஆட்சியாளர்களிடத்திலே இல்லை என்றே தோன்றுகின்றது. காரணம் வெளியக முதலீடுகளை மட்டுமே மையமாக வைத்து பொருளாதாரத்தின் நிஸ்திரத்தன்மையை கட்டியெழுப்பதற்கு இலக்காக கொண்டிருக்கின்றார்கள். வரவு செலவு திட்டத்தை தயாரிக்கின்றார்கள். ஏனைய விடயங்கள் கையாளப்படுகின்றன. வெளியக முதலீடுகள் தாமதப்படுமாயின் அல்லது கிடைக்காது போய்விடுமாயின் அனைத்தும் சீர்குலைந்து செல்லும் பேராபத்து உள்ளது. ஆகவே உள்ளக முதலீடுகள் ஏற்றுமதிக்கான சந்தைகள் விரிவுபடுத்தப்பட வேண்டியது அவசியமாகின்றது. வடகிழக்கு பொறுத்தவரை விவசாய சந்தையிலும் கைத்தொழில் சந்தையிலும் செல்வாக்கு செலுத்தக்கூடிய சக்தி காணப்படுகின்றது. குறிப்பாக விவசாய நடவடிக்கைகளுக்குரிய மானியங்கள் ஊக்குவிப்புகள் யுத்த நிறைவடைந்த சூழலும் முறையாக மக்களை சென்றடையாத நிலைமையே இருக்கின்றது. அதேபோன்று விவசாய காணிகள் கடற்பரப்புகள் மக்களிடமிருந்து முழுமையாக ஒப்படைக்கப்படாத சூழல் நிலவுகின்றது. இவற்றை விடவும் கைத்தொழில் சந்தையில் செல்வாக்கு செலுத்திய ஒட்டு சுட்டான் மட்பாண்டு தொழிற்சாலை, பரந்தன் ரசாயன தொழிற்சாலை, ஆனிரவு உப்பளம் அச்சுவேலி தொழிற்பேட்டை, காங்கேசுந்தர சீமந்து தொழிற்சாலை ஆகியன மீளவும் இயங்கப்படாமல் இருக்கின்றன. இவற்றின் நிர்வாக அலகுகள் தற்போது செயற்பட்டு கொண்டிருக்கின்ற நிலையில் இந்த தொழிற்சாலைகள் மீளவும் இயக்குவதில் தொடர்ந்தும் காலதாமதங்கள் செய்யக்கூடாது என்று இந்த உயரிய சபையிலே கோருகின்றேன். நாம் இந்து மா சமுத்திரத்தின் கேந்திர ஸ்தானத்தில் இருக்கின்ற நிலையில் அயல் நாடுகளுக்கிடையே வர்த்தக போக்குவரத்து தொடர்புகளை மேலும் வலுப்படுத்தும் வகையில் கடல்சார் போக்குவரத்து வசதிகள் மேம்படுத்த வேண்டும். குறிப்பாக இந்தியாவுக்கும் இலங்கைக்கும் இடையிலான படகு சேவை மீள ஆரம்பிப்பதற்குரிய நடவடிக்கைகளும் உடனெடுக்க வேண்டும். ஆகவே பொருளாதார ரீதியாக முன்னோக்கி செல்ல வேண்டுமென கூறிக்கொண்டு சாதாரணமாக மேற்கொள்ள வேண்டிய செயற்பாடுகளை காலதாமதப்படுத்தியவாறு இருப்பது ஒருபுறம் இருக்கையில் தற்போது முக்கியமான கட்டத்திலே தமிழ் சமூகம் இருக்கின்றது. இந்த நாட்டிலே 7 தசாப்தங்களுக்கு மேலாக தமது அபிலாசங்களை பெற்றுக்கொள்வதற்காக உரிமை போராட்டத்தை முன்னெடுத்து கொண்டிருக்கும் தமிழ் தமிழர்களுக்கு பல்வேறு ஏமாற்றங்களும் ஆறாத வடுக்களும் இன்று வரை இருக்கின்றன. மனித உரிமை மனிதாபிமான சட்ட மீறல்கள் பாதிக்கப்பட்ட சமூகத்துக்கு நீதியை வழங்கும் முகமாக கடந்த 2015 அமெரிக்காவினால் கொண்டு வரப்பட்ட தீர்மானம் இலங்கை அரசாங்கம் இணையரசனை வழங்கி நிறைவேற்றப்பட்டிருக்கிறது. இந்த தீர்மானம் நிறைவேற்றப்பட்டு 18 கடந்திருக்கின்றன. தற்போது வரையில் தீர்மானத்தில் கூறப்பட்ட விடயங்கள் நடைமுறை ரீதியாக முன்னெடுப்பதற்கான ஆக்கப்பூர்வமான நடவடிக்கைகள் எவையும் முன்னெடுக்கப்படவில்லை. பாராளுமன்றம் அரசியலமைப்பு சபையாக மாற்றப்பட்டு புதிய அரசியலமைப்பு உருவாக்கப்படுவதாக உலகத்துக்கு அறிவிக்கப்பட்டுள்ள நிலையில் தேசிய அரசாங்கத்தின் அங்கம் வகிக்கும் பிரதான கட்சியான ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா தலைமையிலான ஸ்ரீலங்கா சுதந்திர கட்சியானது புதிய அரசியல் அமைப்பை முழுமையாக எதிர்க்கின்றது. முன்னாள் ஜனாதிபதி உட்பட 51 உறுப்பினர்கள் அரசியலமைப்பில் சிறு திருத்தங்கள் மேற்கொள்வதற்கு கூட இடமளிக்கக்கூடாது என்ற தோரணையிலே கடுமையான பிரச்சாரத்தை மேற்கொண்ட வண்ணம் இருக்கின்றார்கள். இவ்வாறான நிலையிலே புதிய அரசியலமைப்பு என்ற நீண்டதொரு விடிய பரப்பு உடனடியாக நடைமுறைக்கு சாத்தியமாகுமா? அவ்வாறு சாத்தியமா ஆனாலும் அந்த அரசியலமைப்பு தமிழ் மக்களின் அபிலாசைகளை பூரணப்படுத்தும் வகையில் அமையுமா? பிரிக்கப்படாத நாட்டில் இணைந்த வடகிழக்கில் பகிரப்பட்ட இறையாண்மையின் அடிப்படையில் தங்களின் விடயங்களை தாமே தீர்மானிக்கும் வகையிலான ஏற்பாடுகள் இடம்பெறுமா என்ற பாரிய வினாக்கள் எல்லாம் எம்முன்னே இருக்கின்றன. இவ்வாறான நிலையில் அந்த ஒரு விடயத்துக்கான பாதிக்கப்பட்ட மக்களின் நீதியை பெற்றுக் கொடுப்பதற்கான விடயத்தை கைவிட முடியாது. காணிகள் அபகரிப்பு, கைதிகள் விடுதலை, காணால் போனோர் விடயங்கள், நேரில் கையளிக்கப்பட்டவர்கள் எங்கே போனார்கள் போன்ற பல்வேறு விடயங்கள் மறந்து செயற்பட முடியாது. தற்போது ஜெனீவாவில் நடைபெற்று வரும் ஐக்கிய நாடுகள் மனித உரிமை பேரவையின் 34 கூட்டத்தொடரில் இலங்கை இணை அனுசரணை வழங்கி நிறைவேற்றிய தீர்மானத்தை முழுமையாக நடைமுறைப்படுத்துவதற்கு மேலும் 2 கால அவகாசத்தை வழங்குவதற்கு பிரித்தானியா முயற்சி செய்து வருகிறது. இந்த கால அவகாசம் வழங்கக்கூடாது என்ற நிலைப்பாட்டில் நாங்கள் இருக்கின்ற நிலையில் தற்போது வெளிநாட்டு நீதிபதிகள் சட்டத்தரணிகள் சட்டவரைஞர்கள் ஆகியோர் நீதிக்கான விசாரணை பொறிமுறையிலே பங்கேற்க தேவையில்லை என்பதை கால அவகாசம் தீர்மானத்தில் அல்லது அதற்கு மேலதிக தீர்மானம் ஒன்றை உட்புகுத்தி நிறைவேற்றுவதற்குரிய முயற்சிகளை அரசாங்கம் ஜெனீவாவில் மேற்கொண்டு வருகிறது. இதற்கு சில வல்லாதிக்க சக்திகளும் சில சிவில் அமைப்புகளும் துணை போவதாக அங்கிருந்து கிடைக்கும் தகவல் மூலம் அறிய முடிகின்றது. அனைத்தையும் இழந்து நிற்கும் தமிழ் சமூகம் சர்வதேசத்தையும் தனது சர்வதேசத்தையே தனது நீதிக்கான எதிர்பார்த்திருக்கின்றது. அவ்வாறான நிலையிலேயே தமது நலன்களுக்காக தமிழ் மக்களின் எதிர்பார்ப்பை சிதறடித்து தமிழ் மக்களுக்கு துரோகத்தை இழைக்கும் செயற்பாட்டில் மேற்குலக நாடுகள் ஒருபோதும் ஈடுபடக்கூடாது என இந்த உயரிய சபையின் ஊடாக கேட்டுக்கொள்கின்றேன். தேசிய அரசாங்கம் வழங்கிய வாக்குறுதிகளிலிருந்து விலத்தியே செல்கின்றன. இதற்கு கடந்த 18 மாதங்களில் பல உதாரணங்கள் இருக்கின்றன. உதாரணங்கள் இருக்கின்ற நிலையில் தற்போது ஜெனீவா கூட்டத்தொடர் நடைபெற்று கொண்டிருக்கும் கால அவகாசத்தை வழங்குவதற்கான முன்னெடுப்புகள் மேற்கொள்ளப்பட்டிருக்கும் சூழலிலே அரசாங்கம் தனது நிலைப்பாட்டை தெளிவாக கூறியிருக்கின்றது. இலங்கை சட்டத்திறனிகள் சங்கத்தினால் ஏற்பாடு செய்யப்பட்டிருந்த சட்ட வாரத்தின் ஆரம்ப நிகழ்வு உரையாற்றிய பிரதமர் நீதிக்கான விசாரணை பொறிமுறையில் சர்வதேசத்தின் பங்களிப்புக்கு பதிலாக உண்மையை கண்டறியும் ஆணைக்குழுவை நிறுவுவதற்கான யோசனை செய்வதாக கூறியிருக்கின்றார். கடந்த 4 யாழ்ப்பாணத்துக்கு வருகிற ஜனாதிபதி இராணுவத்தை காட்டி கொடுக்க மாட்டேன், குறிப்பாக குற்றப்பத்திரிகை தாக்கல் செய்ய மாட்டேன், சர்வதேசத்தின் பங்களிப்புக்கு இடமில்லை என தனது உரையிலே அடுக்கி சென்றுள்ளார். அரசாங்கத்தின் அங்கம் வகிக்கும் ஏனியவர்கள் எவ்விதமான கருத்தை வெளியிடாமல் தமிழ் மக்களுக்கு அதிகளவான நம்பிக்கையை எதிர்பார்ப்பையும் ஆட்சி மாற்றத்தின் தேர்தலின் போது வழங்கிய தற்போதைய ஜனாதிபதி பிரதமர் அவ்வாறு கூறுவதை நாங்கள் உத்தியோகபூர்வ நிலைப்பாடாக கருதாமல் விட முடியாது என்பதை கூறுவதோடு மேலும் ஜனாதிபதி அவர்கள் யாழ்ப்பாணத்தில் வைத்து அரசாங்கத்துக்கு எதிராக அரசாங்கத்துக்கு எதிராக போராட முடிகிறது, வெள்ளைவான் பெறாது, பயங்கரவாத தடைச்சட்டம் பாயாது என்று சொல்கின்றார். கடந்த கால கொடுங்கோல் குடும்ப ஆட்சி தோற்கடித்து இந்த ஆட்சியை உருவாக்கியது மக்கள் வீதியில் இறங்கி போராடுவதற்காக அல்ல, மாறாக இந்த நாட்டு மக்களின் பிரச்சனைகளை புரிந்து அவர்களுக்கு துரிதகதியில் நிவாரணம் வழங்குவதற்காகவே நாம் எமது தமிழ் தேசிய கூட்டமைப்பின் தலைவர் கேட்டுக்கொண்டதற்கு இணங்கவே எமது மக்களின் வாக்குகளை பெற்றுக் கொடுத்து இந்த அரசாங்கத்தை ஆட்சிப்பீட மேற்றினோம். ஆனால் இந்த அரசாங்கம் முந்தைய அரசாங்கத்தைப் போலவே சில சந்தர்ப்பங்களில் அதைவிடவும் கூடுதலாகவே எமது மக்களை அடிமைப்படுத்த முனைகிறது. உதாரணமாக வன்னியில் நடைபெற்ற யுத்தத்தில் பெருமளவு பாதிக்கப்பட்ட வன்னி மக்களின் காணிகளை பாதுகாப்பு படையினர் அடாத்தாக பிடித்து வைத்து கொண்டுள்ளனர். காணிகளை மீள ஒப்படைக்கும்படி நாம் பலமுறை இந்த அவையிலும் பிரதமர் மற்றும் ஜனாதிபதியிடம் நேரிலும் முறையிட்டும் எதுவித பலனும் கிடைக்கவில்லை என்பதை இங்கு வருத்தத்துடன் சுட்டிக்காட்ட விரும்புகின்றேன். எமது மக்கள் அரசாங்கத்து மீது மட்டுமன்றி எங்கள் மீது நம்பிக்கை இழந்தவர்களாக உள்ளனர். இதனால் அவர்கள் வீதியிலே இறங்கி மாதக்கணக்கில் தொடர் போராட்டங்களை நடாத்தி வருகின்றனர். முல்லைத்தீவு கேப்பாப்பிலவு புலக்குடியிருப்பு மக்கள் மன உறுதியுடன் மேற்கொண்ட போராட்டத்தினால்தான் அவர்களின் காணிகள் மீளவும் ஒப்படைக்கப்பட்டிருக்கிறது. காணியை ஒப்படைத்த படைத்தரப்பினர் இதுநாள் வரையும் தாங்கள் அனுபவித்து வந்த வீடுகளின் கதவுகளையும் ஜன்னல்களையும் பெயர்த்து எடுத்துக்கொண்டு சென்றுள்ளனர். வீடுகளில் இடித்துவிட்டும் சென்றுள்ளனர். இவர்கள்தான் ஒழுக்கமிக்க படையினரா? இவர்களைத்தான் பயங்கரவாதிகளிடமிருந்து நாட்டை மீட்டெடுத்த வீரர்கள் என்று பட்டம் சூட்டி கௌரவிக்கின்றீர்கள். யுத்தம் முடிவற்ற சூழலிலே இப்படி நடக்கின்றது என்றால் யுத்தத்தின் போது இவர்கள் எப்படி நடந்திருப்பார்கள் என்பதை இந்த சபை நினைத்து பார்க்க வேண்டும். இப்பொழுது கேப்பாப்பிலவில் பூர்வீக கிராம மக்கள் தங்களது காணிகளை விடுவிக்குமாறு தொடர் போராட்டத்தில் ஈடுபட்டுள்ளனர். 135 குடும்பங்களுக்கு சொந்தமான 480 ஏக்கர் காணிகளை படையினர் ஆக்கிரமித்து கொண்டிருக்கின்றனர். படையினருடன் பேசுகையிலே தங்களுக்கு இந்த காணி தேவையில்லை, மேலிடத்து உத்தரவு வந்தால் நாங்கள் இதை கையளிப்பதற்கு தயாராக இருக்கின்றோம். அப்படியென்றால் எந்த மேலிடம் மக்களின் காணிகளை திருப்பிக் கொடுப்பதற்கு தடையாக இருக்கிறது என்பதை இந்த சபைக்கு தெரிவிக்க வேண்டும். சின்னஞ்சிறு குழந்தைகள் முதல் 92 வயது மூதாட்டிகள் ஆண்கள் பெண்கள் தங்களது காணியை திருப்பித்தர கோரி ஒரு தகர கொட்டிலுங்கள் இரவு பகலாக கொளுத்தும் வெயிலிலும் பொழியும் பனியிலும் கொட்டும் மழையிலும் வேள்வி நடத்துகின்றனர். கடந்த 9 ஆண்டுகளுக்கு மேலாக அவர்களது காணிகளை கபலீகரம் செய்து வைத்திருப்பது எத்தகைய மனிதாபிமானம்? கடந்த 9 ஆண்டுகளாக அவர்களது வாழ்வாதாரத்தை பறித்தெடுத்து அவர்களது வறியவர்களாக்கி வைத்திருப்பது எத்தகைய நல்லிணக்கம் என்பதை இந்த அரசாங்கம் சபைக்கு தெரிவிக்க வேண்டும். முன்னே அரசாங்கம் யுத்தம் என்ற போர்வையில் எமது மக்களுக்கு அடிப்படை மருந்துகள் கூட கொடுக்காமல் போதிய உணவுப் பொருட்கள் வழங்காமல் பட்டினி போட்டும் மருந்தின்றியும் பலரை சாகடித்தும் உருவாக்கப்பட்ட இந்த அரசாங்கமும் தொடர்ந்து எமது மக்களின் வாழ்வாதாரத்துக்கு துணை புரிகின்ற காணிகளை பறித்து வைத்து கொண்டு பட்டினி போட்டு அவர்களது சுய கௌரவத்தை விலைபேசி அவர்களை ஈனப்பிறவிகளாக வைத்திருக்கின்றது. இனியும் நாங்கள் எப்படி தொடர்ந்து உங்களுடன் இணங்கி செயல்பட முடியும்? கேப்பாப்பிலவு பூர்வீக கிராம மக்களின் காணிகளில் பல 100 ஏக்கர் காணிகளில் தெங்கு செய்யப்பட்டுள்ளது. அவர்கள் தங்களது காணிகளிலே வீடுகளை அமைத்து தங்களையும் காணியையும் பிரிக்க முடியாத அளவுக்கு காணியுடன் உறவாடியவர்கள். அவர்களின் பயிர்கள் அவர்களது பிள்ளைகளைப் போல் பாசத்துடன் வளர்த்து வந்தவை. அவர்கள் பயிர்களுக்கு தண்ணீர் மட்டும் ஊற்றவில்லை, தங்களது பாசத்தையும் சேர்த்து ஊட்டினார்கள். வளர்ந்து நிமிர்ந்து தென்னை மரங்கள் பார்த்து அவர்கள் தமது பிள்ளைகளை வளர்ந்து நிற்பதை பார்த்து பிரமிக்கும் பெற்றோர்களை போன்றே மேலும் ஏராளமான அடுத்ததாக அந்த காணாமல் போக செய்யப்பட்டவர்கள் தொடர்பில் இன்னமும் ஒரு சரியான முடிவை தெரிவிக்க இந்த அரசாங்கம் முன்வரவில்லை. இதன் காரணமாக தமது உறவுகளை தேடி வற்றிய கண்களுடன் ஒட்டிய வயிற்றுடன் வீதிகள் இறங்கி நியாயம் கேட்கின்றனர். உங்களது மனச்சாட்சி இனியாவது பேசுமா? கொள்ளைகளில் ஈடுபட்டு வரும் படைத்தரப்பினரை காட்டி கொடுக்க மாட்டோம் என்றீர்கள். என்ன காரணத்துக்காக சிறையில் இருக்கிறோம் என்பது தெரியாமல் இருப்பவர்களை விடுவிக்க மறுக்கிறீர்கள், இது என்ன நீதி? இந்த நாட்டின் ஜனாதிபதி எமது கடின உழைப்பின் மூலம் இந்த நாட்டின் சிவில் சமூகத்தின் துணிச்சல் மிக்க உழைப்பின் மூலம் எமது நாட்டை சிறந்த ஜனநாயக நாடாக மாற்ற வேண்டும் என்ற அடிப்படையில் கொண்டு வரப்பட்ட ஜனாதிபதி அண்மையிலே யாழ்ப்பாணத்திலே தெரிவித்த சில கருத்துக்களை இந்த சபையிலே முன்வைக்க விரும்புகின்றேன். தொட்டதற்கெல்லாம் போராட்டம் நடத்தாதீர்கள், எதையும் பேசி தீர்த்து கொள்ள முடியும் என்று கூறுகின்றீர்கள். நாம் எமது பிரதேசத்தில் மேற்கொள்ளப்பட வேண்டிய அபிவிருத்திகள் தொடர்பிலும் காணிகள் விடுவிக்கப்பட வேண்டியதன் அவசியம் தொடர்பிலும் காணாமல் ஆக்கப்பட்டோர் தொடர்பிலும் அரசியல் கைதிகளின் விடுதலை தொடர்பிலும் இளைஞர்களின் வேலைவாய்ப்பு தொடர்பிலும் நேரில் சந்தித்து நடத்திய பேச்சுவார்த்தைகளுக்கு என்ன நடந்தது என்பதை கேட்க விரும்புகின்றேன். இனிமேல் ஒவ்வொரு மாதமும் வடபகுதி விஜயம் செய்ய உள்ளதாக தெரிவித்துள்ளார். நல்லபடியாக வரவேற்கின்றோம். ஒரு திறமை உள்ள நிர்வாகி அந்தந்த பகுதிகளுக்கு சென்றுதான் நிர்வாகம் செய்ய வேண்டும் என்பதில்லை. இன்றைய நவீன தொழில்நுட்ப யுகத்தில் இருந்த இடத்தில் இருந்து கொண்டே செயலாற்ற முடியும். மக்களின் பிரச்சனைகளை கவனிப்பதற்கான மாகாண சபைகள், பிரதேச சபைகள், நகர சபைகள் மற்றும் மாநகர சபைகள் இருக்கின்றன. அவைகளுக்கு உரிய அதிகாரங்களை வழங்கி போதிய நிதியை ஒதுக்கி அவை சரிவர இயங்குகின்றனவா, என்ன தேவை இருக்கின்றது, என்ன குறைபாடுகள் இருக்கிறது என்பதை ஆராய்ந்து அவற்றை வழிநடத்தினால் போதும். அதை விடுத்து என்னுடன் நேரடியாக தொடர்பு கொள்ளுங்கள் என்று ஒரு அலுவலகத்தை திறந்து வைப்பதன் மூலம் என்ன நடந்துவிடப் போகின்றது. ஏற்கனவே நொந்து போயிருக்கிற மக்களை மேலும் ஏமாற்றுகின்ற நடவடிக்கையாகவே நாங்கள் இதனை பார்க்கின்றோம். மாகாண நிர்வாகம் தேவையில்லை, அனைத்து விடயங்களையும் நாங்களே பார்த்து கொள்கிறோம் என்பதன் உள்ளடக்கமாகவே நாங்கள் இதனை பார்க்கின்றோம். வேலையற்ற பட்டதாரிகள், போராட்டங்களை கைவிட்டு எனது இருப்பிடத்துக்கு வாருங்கள், நான் உங்களை சந்திப்பதற்கு தயாராக இருக்கிறேன் என்றும் அங்கு ஒவ்வொரு நாளும் 1500 பேர் வருகிறார்கள் என்றும் கூறுகின்ற நீங்கள், அப்படியானால் தனது வீட்டு வாசலின் இந்த நாட்டின் இளைஞர்கள் ஒவ்வொருத்தரும் பிச்சை கேட்டு நிற்க வேண்டும் என்று விரும்புகின்றீர்களா? இளைஞர்கள் பல்கலைக்கழகம் செல்வதே அரிதாக உள்ள நிலையிலே பட்டம் பெற்று இளைஞர்களுக்கு வேலைவாய்ப்பு இல்லை என்றால் அவர்கள் விரக்தி அடைவார்கள் என்பதை புரிந்து கொள்ளுங்கள். இது ஒரு நல்ல அரசாங்கத்துக்கு அழகல்ல. இதே சுத்தியுடன் நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்கு இனியாவது முன்பாருங்கள். சர்வதேச அழுத்தங்களிலிருந்து தப்பிப்பதற்காக எந்த ஒரு செயலையும் செய்யாமல் இந்த நாட்டை ஐக்கியப்படுத்த வேண்டும். சகல மக்களும் சம உரிமையுடனும் சகோதரத்துவத்துடனும் கைகோர்த்து சமாதானமாக வாழ வேண்டும் என்ற திட சங்கப்பம் கொண்டு செயற்படுங்கள். சர்வதேச சமூகம் அரசுகளுக்கு சர்வதேச சமூகம் அரசுகளுக்கு இடையிலான உறவு என்ற அடிப்படையில் அரசாங்கத்துக்கு மட்டும் உறவை வைத்து கொள்ளாமல் ஒடுக்கப்பட்ட மக்களுக்கும் நியாயம் வழங்குவதற்காகவும் அந்த மக்களின் அபிலாசங்களை பூர்த்தி செய்வதற்காகவும் பற்றுறுதியுடன் செயற்பட வேண்டும் என்று கூறி.
ஓகே, தேங்க்யூ.